අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ ඔන්න අපි අදත් ආවා සිංහල භාෂාවේන තවත් ව්‍යාකරණ පාඩමක් එක්ක. ඒ තමයි ප්‍රත්‍යාර්ථ නාම. හොඳයි, අපි දැන් අපේ ප්‍රත්‍යාර්ථ නාම පාඩමට ප්‍රවිෂ්ට වෙමු. දුවේ පුතේ, ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන්නේ සිංහල භාෂාවේ පද සෑදෙන ක්‍රමයක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. මේ ප්‍රත්‍යාර්ථ නාම ඉගෙන ගන්නකොට දරුවනේ අපි ඉස්සෙල්ලම දැනගන්නට ඕනේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා. ප්‍රත්‍ය කියලා කියන්නේ ප්‍රകൃතියකට පසුව අර්ථවත් වූ පදයක් සෑදීම සඳහා එකතු වෙන කොටසක්. එහෙම නැත්නම් ප්‍රත්‍යක් කියලා කියන්නේ නාම ප්‍රകൃතියකට, එහෙමත් නැත්නම් ශබ්ද ප්‍රകൃතියකට, එහෙමත් නැත්නම් ධාතු ප්‍රകൃතියකට, එමත් නැත්නම් ක්‍රියා ප්‍රകൃතියකට කිසියම් අර්ථයක් දෙන අකුරු විශේෂයක් කියලත් හඳුන්වන්නට පුළුවන්. සිදත් සංගරාවේ මේ ප්‍රත්‍යාර්ථ නාම හඳුන්වන්නේ මෙන්න මෙහෙම. තයින් නමින් හොත කැර අරුතට නිසි පසන් සපයා සදන් පසරුත් හිමි නොලැඟ ලෝවැ වහරන්. මේක තේරුම වෙන්නේ ධාතුවෙන් හෝ නාමයෙන් පසුව අර්ථයට නිසි ප්‍රත්‍යන් යොදා ලෝක ව්‍යවහාරයේ සීමාවන් නොඉක්මවා ප්‍රත්‍යාර්ථ ශබ්දයන් සපයනු කියන අදහස. කුමාරතුංග මුනිදාස මහතා මේ ප්‍රත්‍යාර්ථ නාම සඳහා භාවිතා කරපු වචනය තමයි ප්‍රත්‍ය සංග්‍රහ නාම කියන වචනය. මොකද්ද? ප්‍රත්‍ය සංග්‍රහ නාම කියන වචනය. ඒ වගේම තියඩෝර්ජි පෙරේරා කියන පියතුමා තමන්ගේ සිංහල භාෂාව කියන ව්‍යාකරණ ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙන්න මේ ප්‍රත්‍යාර්ථ නාම පසරුත් සඳ කියලා. ඒකෙදී එයා ප්‍රත්‍යාර්ථ නාම දෙවර්ගයක් පිළිබඳව සඳහන් කරනවා. ප්‍රත්‍යාර්ථ ශබ්දයෝ කෘදන්ත තද්දිතය කියා ද්විවිධ වෙත්. මොකද්ද? ප්‍රත්‍යාර්ථ ශබ්දයෝ කෘදන්ත තද්දිතය කියා ද්විවිධ වෙත් යනුවෙන් මෙහි අර්ථ දක්වනවා. ඒ අනුව ප්‍රත්‍යභාවිතයෙන් අර්ථ ගැන්වීමේදී භාෂාවේ මුල් වෙන්නේ නාම ප්‍රകൃති සහ ධාතු ප්‍රകൃති කියන භාෂාංග ද්වය, කියන්නේ භාෂාංග දෙක. නාම ප්‍රകൃතියක් කියලා කියන්නේ නාම පදයකට මුල් වෙන කොටස. ධාතු ප්‍රകൃතියක් කියලා කියන්නේ ක්‍රියා පදයකට මුල් වෙන කොටස. මෙන්න මේ භාෂාංග දෙක සඳහා කිසියම් ප්‍රත්‍යක් එකතු වෙලා නාම අර්ථයක් හැදෙනම නම් අපි යන්නේ ඒවට කියනවා පුතේ ප්‍රත්‍යාර්ථ නාම කියලා. මොනවද ප්‍රත්‍යාර්ථ නාම? ඒ අනුව නාම ප්‍රകൃතියකට ප්‍රත්‍යක් එකතු වෙලා තමයි තද්දිත හැදෙන්නේ. ඒ වගේම ධාතු ප්‍රകൃතියකට ප්‍රත්‍යක් එකතු වෙලා තමයි කෘදන්ත නිර්මාණය වෙන්නේ. කුමාරතුංග මුනිදාස මහතා මෙන්න මේ නාම ප්‍රകൃතිය ආයමත් වතාවක් පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් මූල ප්‍රകൃති, අනික තමයි සංග්‍රහ ප්‍රകൃති. එතකොට මේ කුමාරතුංග මුනිදාසයන්ට අනුව තද්ධිත කියන වචනය සකස් වෙලා තියෙන්නේ තද් එකතු කිරීම හිත. තද් හිත කියන අර්ථයෙන් බවත් එහෙම දක්වලා තියෙනවා. ඇත්තටම දුවේ පුතේ, තද්දිත නාම වලින් භාෂාවේ පද උගාක්ම සංක්ෂිප්ත වෙනවා. වෙනවා වගේම සන්ධිහා සමාසවලටත් වඩා මේ සංක්ෂිප්ත බව තද්දිත නාමවල වැඩි. තද්දිත ශබ්දවලදී ඊට සම්බන්ධ වන ප්‍රත්‍යයෙන් ප්‍රකාශ වන තේරුම තමයි මුල් වෙන්නේ. ඒත් ඒක ප්‍රධාන පදයේ අර්ථයට අනුකූලව තමයි සකස් වෙලා තියෙන්නේ. නිදසුනක් විදිහට ගම් දන ඊ ගම් ඊ ගැමි බවට පත් වෙනවා. දෙවනි පියවරේදී ගැමි දන ආ ගැමියා ගැමි දන ආ ගැමියා බවට පත් වෙනවා. මුලින්ම තිබ්බේ කොහොමද? ගම් දන ඊ ගැමි. ඊළඟ පියවරට එනකොට ගැමි දන ආ ගැමි යා බවට පත් වෙනවා. තද්දිත නාම සකස් කරගන්න පුළුවන් තද්දිත ප්‍රත්‍ය යෙදුණු පද ගණනාවක් සිද්දත් සංගරාවේ දකින්න ලැබෙනවා. ඒ වගේම කුමාරතුංග මුනිදාස මහතාත් ඒ වගේ තද්දිත ප්‍රත්‍ය ගණනින් 23ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊ මුවා මය වත් මත් තර තම ඉති අටි අටු අස් අත් බ තා ආන අනු අනි අ එ උ අල ආ උතු ආදී වශයෙන් මෙන්න මේ විදිහට බස පෝෂණය කිරීම සඳහා ප්‍රත්‍යාර්ථ පද විවිධාර්ථ දෙමින් සහාය වෙන ආකාරය අපි ටිකක් විමසලා බලමු. අපි මුලින්ම කතා කරමු ප්‍රත්‍ය කීපයක් පිළිබඳව. ඊ ප්‍රත්‍ය. මේ ප්‍රත්‍ය අර්ථ රාශියකට භාවිතා කරනවා. විවරණ ග්‍රන්ථයන් වල මේකේ අර්ථය අඩු වැඩි වශයෙන් වරින් වර විස්තර කරලා තියෙනවා. එතකොට මේක එකක් තමයි එහි වූයේ යන අර්ථය. ගමෙහි ඌ තැනැත්තා. ගමෙහි ඌයේ ගැමි. ගම් ඉ ගැමි. ගම් ඉ ගැමි. ඒ කියන්නේ ගමෙහි ඌයේ කියන අදහස. ඊළඟට එහි නියුත් ඌයේ කියන අදහස. ඒකට අපි කියනවා පුතේ නියුක්තාර්ථය. නියුක්තාර්ථය. තොටෙහි කාරයෙහි නියුත් වන්නාට අපි කියනවා පුතේ තොටියා. එහෙමනම් තොටෙහි නියුත් ඌයේ කියන අදහස තමයි තොට ඉ. තොට ඉ තොටි. තොට ඉ තොටි. තොටෙහි නියුත් ඌයේ කියන අදහස. ඊළඟට තියෙනවා පුතේ මේ ඊ ප්‍රත්‍යත් එක්ක ජානනාර්ථය. ඒ කියන්නේ ඒක දන්නවා කියන අදහස. එය දනී කියන අදහස. ශිල්ප ශාස්ත්‍රය දන්නේ. ශිල්ප ශාස්ත්‍රය දන්නේ කවුද? ශිල්පියා. එහෙමනම් ශිල්ප ඊ ශිල්පි. ශිල්ප ඊ ශිල්පි. ඒ කියන්නේ ශිල්පය දන්නේ. ඊළඟ කොටස තමයි පුතේ ඊ ප්‍රත්‍යත් එක්ක යෙදෙන එයම යන අර්ථය. ඒ කියන්නේ ස්වార్థය. එයම යන අර්ථය. අඳුරම. අඳුරම පමණයි. වෙන මුකුත් නැ. අඳුරම කියන අදහස. අඳුරු ඊ ඇඳිරි. අඳුරු ඊ ඇඳිරි. එතකොට ඔයාලට තේරෙන්න ඕන ඊ ප්‍රත්‍යත් එක්ක අපි භූතාර්ථය, නියුක්තාර්ථය, ජානනාර්ථය සහ ස්වార్థය කියන අංග කිහිපයක් ගැන අපි කතා කරා. අපි ඊළඟට යමු පුතේ වත් මත් ප්‍රත්‍යත් එක්ක. මේ වත් මත් ප්‍රත්‍ය භාවිතා වෙන්නේ ඇත. එමත් නැත්නම් ඇත්තේය කියන අර්ථයේහි. එමත් නැත්නම් අස්ත්‍යාර්ථ කියන අර්ථයේ තමයි යෙදෙන්නේ. එතකොට ඒකෙදී පෙරපදයේ අග අකුර හල් අකුරකින් එහෙම නැත්තං ආ ආ ඒ ඒ කියන ස්වරයකින් අවසන් වුණොතින් ඇත්තේ කියන අදහස සඳහා වත් ප්‍රත්‍ය පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට සිල් ඇත්තේ සිල්. එතකොට අග අකුර විවරලා තියෙන්නේ හල්ලා යන්නේ. එතකොට ඒකට පාවිච්චි කරන ප්‍රත්‍ය තමයි පුතේ වත්. සිල්වත් සිල්වත්. ගුණ ඇත්තේ ගුණවත් ගුණවත්. නුවණ ඇත්තේ නැනවත් නැනවත්. අපි බලමු ඊළඟ කොටස මත් ප්‍රත්‍ය කොහොමද යෙදෙන්නේ කියලා. මත් ප්‍රත්‍ය යෙදෙනකොට පුතේ අග පෙරපදයේ අග කොටසේ ඉ ඊ උ ඌ කියන ස්වරවලින් අවසන් වෙනවා නම් ඒකෙදි ඇත්තේය කියන අදහස ඉදිරිපත් වෙනවා නම් අන්න ඒ වෙලාවට පුතේ අපි මත් කියන ප්‍රත්‍ය තමයි පාවිච්චි කරන්නේ. අපි ඉස්සෙල්ලා පාවිච්චි කරේ වත්. දැන් අපි පාවිච්චි කරන්නේ මත්. රූපය ඇත්තේය. රුව ඇත්තේ රූ මත්. රූපය ඇත්තේ රූ මත්. රූ මත් තරුණියක්. ඉසුර ඇත්තේ ඉසුරු මත්. සැප ඇත්තේ සැප වත්. ශක්තිය ඇත්තේ ශක්ති මත්. වේගය ඇත්තේ වේග වත්. ඒ අර අපි ඉස්සෙල කතා කරපු වත් ප්‍රත්‍ය භාවිතා වෙන අවස්ථාව. හොඳයි, අපි ඊළඟට එමු මුවාමය කියන ප්‍රත්‍ය ගැන. මුවාමය කියන ප්‍රත්‍යවලදී එයින් කරන ලද එම ස්වභාවය ඇති කියන අර්ථය තමයි පුතේ භාවිතා වෙන්නේ. ඒකෙදී රණින් කරන ලද රන් මුවා. රන් මුවා. මුවා කියන්නේ ඔය කැලේ ඉන්න මුවා නෙමෙයි, හොඳද? එයින් කරන ලද කියන අදහස. එතකොට යකඩයෙන් කරන ලද සෙල් මුවා. ඊළඟට අපි එමු පුතේ අටි ප්‍රත්‍ය වෙතට. මේ අටි ප්‍රත්‍ය භාවිතා වෙන්නේ හුරු. හුරු කියන්නේ පුරුදු කියන අදහසට සහ ප්‍රදේශය කියන අර්ථය කියන දෙකටම. එතකොට හුරු ඌයේ මෙලෙකට හුරු ඌයේ. මෙලෙකට හුරු ඌයේ කියන එක මොලොක් අටි. මොලොක් අටි මොල කැටි. මෙලෙකට හුරු ඌයේ මොලොක් අටි මොල කැටි. ඊළඟට මේ අටි ප්‍රත්‍යයේ ප්‍රදේශාර්ථය දෙන වෙලාවට බලන්න පුතේ. ඉංග ප්‍රදේශය ඉංග අටි. ඉංග අටි ඉංගටි. අපි ඒකෙම තව එකක් බලමු. ඉහ ප්‍රදේශය ඉහ දන අටි ඉහටි. දිග ස්වභාවය දිග දන අටි දිගටි. කර ප්‍රදේශය කර දන අටි කරටි. අපි ඊළඟට යමු අස් අත් කියන ප්‍රත්‍ය වෙතට. මේ අස් අත් කියන ප්‍රත්‍ය එයම කියන අර්ථය එම නැත්තම් ස්වාර්ථයේ තමයි යෙදෙන්නේ. සිසිලම, ඒ කියන්නේ සිසිලම විතරයි කියන අදහස. සිසිලම. එතකොට ඒක යෙදෙන්න පුතේ සිසිල අස්. සිසිල අස් සිසිලස්. ඊළඟට අත් කියනක භාවිතා වෙන්නේ ඒ අර්ථයේමයි. මුදුන අත් මුදුනත්. වරලම වරල අස් වරලස්. සවනම සවන් අත් සවනත්. මුහුණම මුහුණු අත් මුහුණත්. අපි යමු ඊළඟට තර සහ තම ප්‍රත්‍ය වෙතට. මේ තර තම ප්‍රත්‍ය භාවිතා වෙන්නේ පුතේ වැඩි බව යන අර්ථය දීම සඳහා. මේකෙදී දෙකකින් එකක් වැඩි, දෙකක් එකට තිබිලා ඒකකින් අනිත් එක සංසන්දනාත්මකව වැඩි කියන එක භාවිත මේ නිරූපණය කරන්න තමයි පුතේ තර තම ප්‍රත්‍ය භාවිතා කරන්නේ. එකෙන් දෙකකින් එකක් වැඩි බව පෙන්වන්න තර ප්‍රත්‍යත්, ඔක්කොටම වඩා වැඩි බව පෙන්වන්න තම ප්‍රත්‍යත් භාවිතා වෙනවා. උදාර ගුණයන් තියෙන දෙන්නෙක් අතුරින් වැඩියෙන් තියෙන කෙනාට අපි කියනවා උදාරතර. හැබැයි උදාර ගුණ තියෙන සියලුම දෙනා අතරින් වැඩිපුරම කෙනාට අපි කියනවා උදාරතම. එතකොට ඒ උදාරතම කෙනාට එහා තව කෙනෙක් ඇත්තේ නැහැ. එතකොට දෙකක් අතරින් වඩා මිහිරි අපි කියනවා මොකද්ද ඒකට? මිහිරි තම. සියල්ල අතරින් වඩා මිහිරියකට තමයි මිහිරි තම කියලා කියන්නේ. හරි. ඊළඟට අපි යමු එක ප්‍රත්‍යයට. මේ එක ප්‍රත්‍යයේදී දෙන්න පුතේ ඊට අයත් කියන අර්ථය. නගරයට අයත්. නගර එක නාගරික. තමාට පමණක් අයිති. තමාට පමණක් අයත්. පුද්ගල එක පෞද්ගලික. පුරාණ කාලයට අයත්. පුරාණයික පෞරාණික. සංස්කෘතියට අයත්. සංස්කෘතයික සංස්කෘතික. ගෝත්‍රයට අයත්. ගෝත්‍රයික ගෝත්‍රික. ඊළඟට අපි යමු ඉතිප්‍රත්‍යයට. මේ ඉතිප්‍රත්‍ය ස්වල්පයක් චුට්ටක් ටිකක් කියන අදහස තමයි භාවිතා වෙන්නේ. පැන් ස්වල්පයක්. පැන් දන ඉති. පැණිති. ඉතාමත් පොඩි. පොඩි දන ඉති. පොඩිති. කුඩා කැබලි. කැබලිති. හරි. ඊළඟට අපි යමු පුතේ ආන අනු අනි කියන ප්‍රත්‍ය වෙතට. මේ ආන අනු අනි කියන ප්‍රත්‍යය දෙන්නේ ගෞරවාර්ථය සඳහා. ගරු කටයුතු පියා කියන අදහස. පිය දන ආන පියාන. ඒකටම තමයි පුතේ පසුව ඕ ප්‍රත්‍ය එකතු වෙලා පියා නෝ බවට පත් වෙන්නේ. එතකොට අපි යමු ඊළඟ එකට ඊය ප්‍රත්‍ය. ඊය. ඊය ප්‍රත්‍යෙත් පුතේ එයට අයත් කියන අර්ථය තමයි යෙදෙන්නේ. හැබැයි ඒ අර වෙනත් අර්ථය දෙන අදහ අවස්ථාත් නැතුවාම නෙමෙයි. ස්වදේශයට අයත් වූයේ. ස්වදේශ ඊය ස්වදේශීය. කාර්යාලයට අයත් වූයේ. කාර්යාල දන ඊය කාර්යාලීය. සමාජයට අයත් වූයේ. සමාජ දන ඊය සමාජීය. ඊළඟට ආප්‍රත්‍ය. ආප්‍රත්‍යයේදී බව කියන අර්ථය යෙදෙනවා. මිහිරක් ඇති බව. මිහිරි ආ මිහිරියා. හැකියාවක් ඇති බව. හැකි ආ හැකියා. ඊළඟට අපි එමු තාප්‍රත්‍යයට. මේ තාප්‍රත්‍ය පුතේ භාවාර්ථය හා සමූහාර්ථය වෙතට යොමු වෙන ප්‍රත්‍යක්. භාවාර්ථයේදී කිසියම් හැඟීමක් ජනනය කරනවා. මෘදු බව. මුදුතා මුදුතා. සුහද බව. සුහදතා සුහදතා. සමූහාර්ථය ජනනය කරනකොට ජන සමූහය කියන අදහස. ජනතා ජනතා. දුර්වල බව. දුර්වලතා දුර්වලතා. දුබල බව. දුබලතා දුබලතා. හරි. එතකොට අපි ප්‍රත්‍ය කීපයක් ගැන කතා කරා මෙතනදී. අපි ඊළඟට යමු කෘදන්ත මොනවද කියලා හඳුනා ගන්න. ධාතු ප්‍රකෘතියකට කෘදන්ත පදයක් එකතු වෙලා සෑදෙන පද අපි කියනවා කෘදන්ත කියලා. මෙන්න මේ කෘදන්ත කියන පදය කෘත් අන්ත කියන කොටස් දෙක එකතු වෙලා තමයි පුතේ හැදිලා තියෙන්නේ. ඒකේ අර්ථය තමයි කෘත් ප්‍රත්‍යක් අන්ත කොටගෙන ඇති ක්‍රියාමූලයකින් සකස් වුව යන්න. ඔයාලට දරුවනේ කලින් පාඩමකදී ධාතු ප්‍රකෘතිය හොයාගන්න ආකාරය ඉගෙන ගත්ත මතක ඇති නේද? උදාහරණයක් විදිහට කපයි කියන ක්‍රියාපදයේ මූලය. කප කියන ධාතු ප්‍රකෘතිය විදිහට අපිට හඳුනගන්නට පුළුවන්. ඒකෙදී කෘදන්ත නාම හැදෙන්නේ මෙන්න මේ ධාතු ප්‍රකෘතිය මුල් කරගෙන. එතකොට අපි බලමු පුතේ කප කියන ධාතු ප්‍රකෘතියෙන් කෘදන්ත පද කොහොමද හැදෙන්නේ කියලා. අපි ක්‍රියාව විදිහට තෝරගමු කපයි කියන ක්‍රියාව. ඒකේ ක්‍රියාමූලය කොහොමද අපි හොයන්නේ? ක්‍රියාමූලය මොකද්ද? කප. එතකොට මේ ක්‍රියාමූල කරගෙන කෘදන්ත පද කොහොමද හැදිලා තියෙන්නේ? කපන. කපනු. කැපූ. කැපුම් කැපුම කැපිලි කැපෙනු කැපෙන කැපීම කපන්න කපන්නේ කපන්නෝ කපන්නි මෙන්න මේ ආකාරයට තමයි ඉදුවේ පුතේ ගොඩක් වෙලාවට කෘදන්ත පද නිර්මාණය වෙන්නේ. මෙන්න මේ කෘදන්ත පද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා පුතේ, කෘදන්ත නාම සහ කෘදන්ත ක්‍රියා කියලා. මේ කෘදන්ත නාම කොටසට ධාතු ප්‍රകൃතියකට නාමාර්ථයක් දෙන කෘදන්ත ප්‍රත්‍යක් එකතු වුණොත් අපි අන්නේ ඒ වගේ වෙලාවට කියනවා ඒවට කෘදන්ත නාම කියලා. උදාහරණයක් විදිහට කපන්න, කපන්නි ඒ වගේ කෘදන්ත පද නාම කොටසට අපි අයිති කරගන්නවා. ඊළඟට කෘදන්ත ක්‍රියා ගොඩට කපන්නේ, කැපුණේ, කැපුණු, ඊළඟට කැපුවා, කපනු ආදී පද භාවිතා කරන්නට පුළුවන්. හොඳයි, අපි මේ කතන්දරය දැන් මෙතනින් චුට්ටක් නතර කරන්නයි අපේ සූදානම. එහෙමනම් මං හිතනවා අපේ දුල පුතාලට මේ තද්දිත ප්‍රත්‍ය, එහෙමත් නැත්නම් ප්‍රත්‍යාර්ථ නාම තද්දිත කෘදන්ත, මෙන්න මේක පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඔයාලා ඔයාලගේ නිබන්ධනයේ දීලා තියෙන අභ්‍යාසයට සාර්ථකව පිළිතුරු අපයන්නට මේක උදව්වක් කරගනී කියලා මං විශ්වාස කරනවා. හොඳයි, එහෙමනම් අපි වෙන දවසක අලුත් පාඩමකුත් එක්ක හමු වෙන බලාපොරොත්තුෙන් මේ ප්‍රත්‍යාර්ථ නාම පාඩම මෙතෙකින් සමාප්ත කරන්නටයි හදන්නේ. මේ පාඩම ඉදිරිපත් කරන මම මාරහල්ලල මහවිද්‍යාලයේ සිංහලාචාර්ය DGK සුරන්දි දිල්රුක්ෂි. ආයමත් දවසක රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් හමු වෙන අපේක්ෂාවෙන් මෙතෙකින් අපි නතර වෙන්නම්. බොහොම ස්තුතියි.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.